ධර්ම දේශනාවයි අපි ඔබ වෙත ගෙනෙන්න සූදානම. උතුරු කළුතර පදිංචිව සිට පරලෝසපත් කුසුමා ෆොන්සේකා හා පෞලිස් ෆොන්සේකා දෙමාපියන්ට පින් පිණිස, ජානක ෆොන්සේකා, දසන්ත ෆොන්සේකා ඇතුළු දූදරුවන් විසින් මේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ. අප ගෞරවනීය දේශකයන්ට නමස්කාර පූර්වකව ආරාධනා කරමු. වැවල පිළියන්දල ශ්‍රී සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න නාහිමිපාණන් වහන්සේටයි මේ ගෞරවනීය ආරාධනය.
සාදු නාදයක් පවත්වන්න. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා පූජනීය ආසංග රත්නයෙන් අවසරයි ධර්ම ශ්‍රවණා බිලාසී සසර සයුරෙන් එතරවනු කැමති ගුණබර කාරුණික පින්වත්නි, භික්ෂූන් වහන්සේලා වස්සාන සීලයේ පිහිටන දායක පින්වතුන්ටත් භික්ෂූන් වහන්සේලාටත් සසර ගමන කෙටි කර ගන්නට ලැබෙන පුණ්‍යමේ භාග්‍යවත් අවධියක උදාවයි මේ පුර පසළොස්වක් පොහෝ දිනයෙන් ආරම්භ වෙන්නේ. එවගේම ලෝකයට සද්ධර්මයේ උපත මහා සංගරුවනේ උපත සිදුවෙච්ච දවසක් ඇසල පොහොය හැටියට සැලකිනවා. එවන් උදාර සිදුවීම් වලින් යුක්ත මේ පුර පසළොස්වක් පොහොය දවසේ මේ පින්වත් හැම දෙනාම සූදානම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් ලෝට දායාද වුණු ඒ තථාගත සද්ධර්මයේ පිළිබඳව අපේ අවධානයේ මොහොතකට යොමු කරලා අපටත් මේ සසර ගමන නිමා කරගන්නට ඒ ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබන්නයි ලෝවාසී ඔබ හැම දෙනාටම ඒ සද්ධර්ම ලාභය ලබා දෙන්නට අදහස් කරමින් ජානක පොන්සේකා මෙතුමන් දසන්ත පොන්සේකා මෙතිතුමන් ඇතුළු ඒ දූදරු පිරිස තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ උතුරු කළුතර පදිංචිව සිට මිය පරලෝගිය කුසුමා පොන්සේකා ඒ ආදරණීය මෑණියන් පවුලිස් පොන්සේකා දයාබර පියාණන් වහන්සේ සුළු ඥාතීතයි සීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර අදහස අභිලාෂයක් සන්තාන තුළ ඇති කරගෙන උතුම් මහා ධර්මදානයක යෙදෙන වෙලාව පිංගතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇසල පුරපසලොස්සක් පොහොය දවසේ ලෝකයට දායාද කළ ඒ සද්ධර්මයේ තුලින් නිවීමේ සැනසීමේ මඟ ලෝකයට පහළ වුණා. ඒ ධර්මයේ ශ්‍රවණය කළ කොණ්ඩඤ්ඤ මහා ස්වාමීන් වහන්සේ පළවෙනි වතාවට ඒ ධර්මය අවබෝධ කරගෙන සසර ගමනේ නිමාව සලසා ගත්තා. ඔබත් මමත් මේ සසර ගමනේ අතිශයින් බිහිසුණු භයංකර දීර්ඝ ගමනක යෙදෙන පිරිසක්. අපි හැම දිනාටම ලේන් කඳුලෙන් දුකෙන් සුසුමෙන් වෙන් වෙලා සදාතනික සැනසුමක් වහවහා ලබන්නට ඕන. එබඳු සැනසීමක් ලබන්නට නම් අපට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළ සද්ධර්මයේ පිළිබඳව විමසීමක් කරන්නට. පින්වතුනි එදා බුදුහාමුදුරුව ලෝකෙ පහළ වෙන කාලේ කිං කුසල ගවේසි සත්‍ය කුමක්ද කුසලේ කුමක්ද කියලා සොයන්න පෙළඹුණු අවධියක්. ඒ සොයා යාමේ ප්‍රතිඵලය වුණේ තම තමන්ගේ ශක්තියේ පරිද්දෙන් තම තමන් දකින දෙය, තම තමන් අදහන දෙය, තම තමන් අවබෝධ කරගත් දෙය ලෝකයට දේශනා කරන ශාස්ත්‍රවරු පහළ වුණා. ඒ සියල්ල දෘෂ්ටිවාද වශයෙන් එක්තැන් කරලා බුදුරජාණන් වහන්සේ දෙසටක් දර්ශන හැටියට ඒ සියලු ඉගැන්වීම් හඳුන්වා දුන්නා. එබඳු ආගමික ශාස්ත්‍රූවරු රැසක් ලොව පහළ වෙන අවදීෙහි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් අනතුරුව උන්වහන්සේ කළ දේශනාවත් අන්‍ය ශාසන තුල සිදුණු අනුශාසනාවලුත් අපි මෙදහත්ව විමර්ශනයකට ලක් කළහොත් බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ හැම ශාස්ත්‍රූවරයෙකුගේම ප්‍රකාශනයේ වෙලා තියෙන්නේ මම සරුවඥයි, මම සම්මා සම්බුද්ධයි, මගේ ධර්මයේ ස්වකහාතයි, මගේ ශ්‍රාවකයෝ සුපටිපන්නයි. මේ ගැන හොඳින් අපට අවධානය යොමු කරගන්න පුළුවන් තැන කාලාම සූත්‍රය. කාලාමවරු බුදුරජාණන් වහන්සේට මතක් කරනවා කාලාම දේශයට වැඩම කළ දවසේ, ස්වාමීනි අපේ ගම් දනව්වලට වඩින බොහෝ ශාස්ත්‍රූවරු, ඒන හැම ශාස්ත්‍රූවරයෙක්ම කියනවා මම සරුවඥයි සම්මා සම්බුද්ධයි කියලා. මගේ ධර්මයයි ස්වකහාත, මගේ ශ්‍රාවකයෝයි සුපටිපන්න. එනේන හැම ශාස්ත්‍රූවරයම මෙහෙම ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේත් එහෙමම ප්‍රකාශ කරාවි. ඒත් සාමීනි අපට ගැටලුවක් තියෙනවා, මේ ඔක්කොම සම්මා සම්බුද්ධ වූ සරුවඥවරු විය හැකිද? මේ හැමෝම කියන දේ සාක්ෂාත වූ ධර්මයේ විය හැකිද? මේ හැමෝගෙම ශ්‍රාවකයෝ සුපටිපන්න උජුපටිපන්නාදී ඍජු ප්‍රතිපදාවන්ගෙන් සමන්නාගත ශ්‍රාවක පිරිසක් විය හැකිද කියන ගැටලුව ප්‍රශ්නය අපට තියෙනවා. අන්න එදා බුදුරජාණන් වහන්සේ හමුවේ කළ මේ සාකච්ඡාව තුළ පැහැදිලි වෙනවා, මමමයි අවබෝධ කරගත්තේ, මගේ ධර්මයමයි නිවැරදි, මගේ ශ්‍රාවක පිරිසමයි ඍජු ප්‍රතිපදාවේ ඉන්නේ කියමින් ලෝකයේ තුල හැම දිනාම ඒ ශාස්ත්‍රවරු හැටියට අනුශාසනා කළ බව. මා මේ ටික මතක් කළේ පින්වතුනි, අදත් අපට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ එබඳු අවධියකට. අන්‍ය ශාසන තුලින් ධර්මයේ වෙන් කරගන්න එච්චර අපහසු නෑ. එහෙත් ධර්මයේ නාමයෙන් කියවෙන අධර්මයෙන් වෙන් වෙන එක එච්චර පහසු නෑ. කවුරුවත් කියන්නේ නෑ මගේ අවබෝධය වැරදි කියලා, මා කියන දේ වැරදි කියලා, මගේ ශ්‍රාවකයෝ වැරදි කියලා කවුරුවත් කියන්නේ නෑ. හැමෝම කියන්නේ මගේ ධර්මයේ මා කියන දේ ඉතාමත්ම නිවැරදි, මම හරියටම අවබෝධ කරගෙනයි කියන්නේ, මගේ ශ්‍රාවක පිරිසයි නිවැරදි ඍජු ප්‍රතිපදාවෙහි ඉන්නේ. අද අපි මේ බුද්ධ ශාසනය තුල විමර්ශනයක් කළහොත් මෙසේ කියන ශාස්ත්‍රවරු වැනි අය බොහෝ ලොව පහළ වෙලා ඉන්නවා. හැබැයි ඔවුන් කියන දේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. ඔවුන්ගේ ශ්‍රාවක ප්‍රතිපදාවන් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. මට හිතෙනවා එදා කාලාම දේශයට බුදුරජාණන් වහන්සේ වඩින දවසේ යම් ආකාරයක් එදා පැවතුනා නම් ඒ ආකාරයේ ඒ විදිහෙන්ම අදත් මේ ලෝකයේ තුල මේ බුදු සසුන තුල දකින්නට ලැබෙනවා කියලා. එනිසා පින්වතුනි එදා ලොව පහළ වුණු ඒ තථාගත ධර්මය හඳුනා ගැනීම අද දවසේ තෙච්චර පහසු වෙන්නේ නැහැ, සරල වෙන්නේ නැහැ. ඊටාත්ම තියුණු නුවණකින් දියෙන් කිරිවෙන් කරගන්නාක් මෙන් හංසයා අද අපට සිද්ධ වෙලා තියෙනවා ධර්මයේ පැහැදිලිව වෙන්ව වෙන් කරගැනීමේ හැකියාව තිබෙන්නට ඕන. ධර්මයේ අතරින් සද්ධර්මයේ වෙන් කරගැනීමේ හැකියාවත් අපට තියෙන්න ඕන. ධර්මයේ කියලා කියනකොට පින්වතුනි ලෝකේ සුලභ ධර්මතාවයකුත් තියෙනවා. බුදුවරු ලෝ පහළ වුණත් නොවුණත් පවතින ධර්මයක් ලෝකෙ තියෙනවා. අපි දන්නවා බුදුවරු ලෝ පහළ වෙලා මේ කෙලෙස් ගිනි නිවාලන්නයි සත් ධර්මය ලෝකයට දේශනා කරන්නේ. ඒ කෙලෙස් ගිනි නිවාලන සත් ධර්මය අති දුර්ලභයි. හැබැයි ලෝකේ පවතින කෙලෙස් ගිනි සම්පූර්ණයෙන් නොනිවුවත්, සම්පූර්ණයෙන් සේකොට නොදැමුවත් කෙලෙස් ගති සංගවන්න පුළුවන් දහමක් ලෝකේ තියෙනවා. ඒක උපරිමයෙන් අපි කාලපරාසය අනුව කතා කළොත් මහා කල්ප 84,000ක් දක්වා කෙලෙස් මතු නොවනසේ යටපත් කිරීමේ හැකියාව ගමන් මග ලෝකේ හැමදාම තියෙනවා. නේව සංඥා නා සංඥා කියන සමාපත්තිය උපදවාගෙන එයට ලැබෙන විපාක වශයෙන් නේව සංඥා නා සංඥා බඹතලයේ උප්පත්තිය ලැබපු කෙනෙකුට මහා කල්ප 84,000ක් ආවිෂ. ඒ කාලය තුල ඒ సంతාන තුල කෙලෙස් ගති උපදින්නේ නැහැ, පහළ වෙන්නේ නැහැ. එනිසා අපට පේනවා තදංග වික්කම්බන සමුච්ඡේද කියලා අවස්ථා තුනකින් මේ ක්ලේශ ප්‍රහාණය පිණිස කටයුතු කරනවා. බුදුවරු ලෝ පහළ වුවත් නොවුවත් තදංග වික්කම්බන කියන අවස්ථා දෙකෙන් කෙලෙස් යටපත් කිරීමේ වැඩපිළිවෙල ලෝකේ හැමදාම තියෙනවා. බෝසත් සිරිත අපි විමසලා බැලුවොත් බොහෝ වාරවල උන්වහන්සේ අෂ්ඨ සමාපatti පංච අවිඥාවන් උපදවාගෙන වැඩ සිටි වාර පිළිබඳව කියවෙනවා. උන්වහන්සේ පමණක් නෙවෙයි බොහෝ ශාස්ත්‍රවරු බොහෝ අය එබඳු ධ්‍යාන සමාපatti උපදවාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන අවදියේ භාර්ගවහිවත් අසිත තවුස්තුමා ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවුස්වරු ඒ සමාපatti උපදවාගෙන ඒ සමාපatti බලයෙන් කෙලෙස් වික්කම්බණය කරගෙන යටපත් කරගෙන මෙලවත් ජීවත් වෙලා ඒ සමාපatti බලයෙන්ම බොහෝ කලකට කෙලෙස් මතු නොවන ඒ අරූපී භක්ම ලෝක උත්පත්ති කරා ගිය බව බුද්ධ දේශනාවන් තුල අපට අහන්න දකින්න කියවන්ට ලැබෙනවා. හැබැයි පින්වතුනි ඒ වික්ඛම්බන තදංග වික්ඛම්බන වශයෙන් කෙලෙස් යටපත් කරගන්න ධර්මයක් ඕන, ප්‍රතිපදාවක් ඕන. අන්න ඒ ධර්මය ඒ ප්‍රතිපදාව ලෝකයේ සුලභයි, දුර්ලභ දෙයක් නෙමෙයි ඒක. අද කාලේ නම් ඒකත් දුර්ලභ වගේයි, මොකද ඒක ලෝකේ හැමදාම තියෙන එකක්. සද්දම්මං අති දුර්ලභං කියලා කියනකොට මෙන්න මේ ලෝකේ හැමදාම තියෙන දේ නෙමෙයි සද්ධර්මයේ නාමයෙන් පැහැදිලි කරන්නේ. සමුච්ඡේද ඒ කෙලෙස් ගති නැවත නොහට ගන්න නැවත නූපදිනසේ හාරා ඉවත් කරන්න පුළුවන් යම් ක්‍රමයක් ඇත්නම් අන්න ඒ ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන්ම පමණයි ලෝකෙට දායාද වෙන්නේ. එතකොට අපි සද්දම්මං අති දුර්ලභං කියලා කියනකොට වෙන් කරගෙන තියෙන ඕන ලෝකේ හැමදාම තියෙන ටිකක් තියෙනවා. තදංග වික්ඛම්බන වශයෙන් කෙලෙස් යටපත් කරගන්න, එහෙත් සමුච්ඡේද වශයෙන් කෙලෙස් ගිනි නිවා ගැනීමේ හැකියාව ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීමෙන්මයි ඒ ලෝකට දායාද වෙන්නේ. එනිසා අපි ධර්මයේ හොයනකොට ධර්මයේ සොයා ගන්නකොට අර ලෝකේ හැමදාම තිබුණු ධ්‍යාන සමාපත්තියෙන් මානසික සුවයකින් නිමාවටපත් වෙන ධ්‍යාන සැපයකින් සැපවත් වෙන තැනකින් නතර වෙන ධර්මයක් සොයා යාම මේ බුද්ධ කාලයේ උපන් බුදු උපතක් ඇති කාලයක උපන් අපිට යෝග්‍ය වෙන්නේ නැහැ. අපි හොයන්න ඕන ලෝකේ හැමදාම නැති අතිශයින් අදට දුර්ලභ සමුච්ඡේද ප්‍රහාණය සඳහා යන ගමන් මග දහම් මග මොකද්ද කියලා හොයා වෙන් කරගන්නට අපි සමත් වුණොත් ඔය ලෝක ශාස්ත්‍රවරු හැටියට ලෝ පහළ වෙලා මේකමයි දහම් මග කියලා ලෝකෙට කියන බොහෝ දේ අර ලෝකේ හැමදාම තියෙන ධර්මයේ ඉක්මවා ගියේ නැති ඒ අතිශයින් දුර්ලභ සමුච්ඡේද ප්‍රහාණයට මග නොකියන ඒ දුර්ලභ ධර්මයට නෑකම් නොකියන ඉගෙනවීම පමණක් බව තම තමන්ටම අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. කොහොමනම් පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඉගෙනවීම මේ තදංග වික්කම්බන සමුච්ඡේද කියන මේ ක්ලේශ ප්‍රහාණය සඳහාම උන්වහන්සේ මඟ කියලා දෙනවා. සමත විපස්සනා දෙකෙන් ලෝකයට පැහැදිලි කළේ මේ ටික. සමතය තුළින් තදංග වික්කම්බන වශයෙන් කෙලෙස් ගිනි යටපත් කරවන වැඩපිළිවෙලක්. ඒ තුළින් උපදින සමාධිමත් බව ප්‍රයෝජනයට අරගෙන නැවත නූපදිනසේ අනභවං ගමේති. නැවත නොහට ගන්නසේ කෙලෙස් ගිනි සාරා ඉවත් කරන වැඩපිළිවෙල විපස්සනාව හැටියටත් බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා. හැබැයි අද දවස වෙනකොට මේ සමත විපස්සනා දෙකේ ලොකු වෙනසක් නැති තරමට සරල වෙලා. කුමක හෝ අනිත්‍ය දැකීම, දුක් බව දැකීම, අනාත්ම බව දැකීම ත්‍රිලක්ෂණය විදර්ශනාවේ හැටියට උගන්වන්න පුරුදු වෙලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පනවපු විදර්ශනාව නම් ඊට වඩා එහායින් තියෙන එකක්. උන්වහන්සේ විදර්ශනාව පිළිබඳව පැහැදිලි කළේ පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානං. විපස්සනා ඥාන හැටියට දැක්වේ, විපස්සනා දර්ශනය හැටියට දැක්වේ ප්‍රත්‍යුප්පන්න දැන් මේ මොහොතේ උපදින ධර්මයන්ගේ විපරිණාමයේ දැක්ම. අන්න ඒ දැක්මට එනකොට අතීතයට අයිති නැති, අනාගතයට අයිති නැති වර්තමානයේ තුල යම් දහමක් දකින්න උත්සාහවත් වන බවකයි මේ විදර්ශනාව කියන තැන ආරම්භ වෙන්නට ඕන. එනිසා අද දවසේ අපි ඒ විදර්ශනාව පිළිබඳව යමක් කියනවා නෙමෙයි. අපි හැමෝටම අවශ්‍යතාවයක් තියෙනවා මේ හිත හදාගන්න. බුදුහාමුදුරුවෝ වඩන්නට ඕන ධර්මතා දෙකක් දේශනා කළා. ඒ සමත විපස්සනා නමින් ඒ වැඩිය යුතු ධර්මතාවයන් උගන්වපු තැන තව විදියකින් උන්වහන්සේ සඳහන් කරන්නේ සිතත් ප්‍රඥාවත් කියන මේ ධර්මතා දෙක වැඩිය යුතු බව. සිත වඩන වැඩපිළිවෙල ලෝකෙ හැමදාම තියෙනවා. හිත වඩන්න පුළුවන් උපරිම අන්තයක් කෙලවරක් තියෙනවා. ඒ නියම සංඥා නා සංඥා සමාපත්තිය. සිතේ වැඩිමින් එහාවට නෑ. සිත වඩලා කරන්න පුළුවන්කම තියෙන්නේ තදංග වික්ඛම්බන වශයෙන් කෙලෙස් යටපත් කර ගැනීමයි. සමුච්ඡේද වශයෙන් කෙලෙස් සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ හැකියාව තියෙන්නේ ප්‍රඥාව නුවණ වැඩිම තුල. එතකොට ඔබටත් මටත් සිතත් ප්‍රඥාවත් කියන මේ දෙකේම වර්ධනය බලාපොරොත්තු වේ යුතුයි, අපේක්ෂා කළ යුතුයි. එයින් පළමු කොට සිත හඳුනාගෙන සිත වැඩි දියුණු කරගන්නට ඕන. හිත කියලා කියන්නේ වඩන්න පුළුවන් එකක්, දියුණු කරන්න පුළුවන් එකක්. ඒ වැඩෙන හිත වඩන හැටි අසා දැනගෙන අපි පුරුදු පුහුණු කළොත් අපේ හිතත් හුඟක් දියුණු කරන්න පුළුවන්. ඒ හිත දියුණු කරන්න බලාපොරොත්තු වෙන අය පළමුවෙන් තමන්ගේ හිත හඳුනා ගන්න ඕන. තමන්ගේ හිත නොහඳුනන කෙනෙකුට, සිත නොදකින කෙනෙකුට හිතේ වැඩීමක්, හිතේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි පින්වතුනි. එනිසා අපි භාවනාවකට වාඩි වුණාම අපේ හිත කොච්චර මුරණ්ඩුද කියලා, අපේ හිත කොච්චර අකීකරුද කියලා භාවනා කරන්න උත්සාහවත් වෙන ඇත්තනම් හොඳට දන්නවා. අපේ සිත හදාගන්න, දියුණු කරගන්න බලාපොරොත්තු වෙන කෙනා අන්න ඒ සිත අකීකරු ඇයි, මුරණ්ඩු ඇයි, ඒ සිත මොනවද හොයාගෙන යන්නේ කියලා පළමු කොට හඳුනා ගන්නට ඕන. සිත නිතරම හොයන දේ හඳුනා ගන්න ඕන. සිත හඳුනනවා නම් ඔබට තේරෙනවා සිත නිතරම රූප හොයමින් ඉන්නවා, ශබ්ද සොයමින් ඉන්නවා, ගඳ සුවඳ සොයමින් ඉන්නවා, රසය සොයමින් ඉන්නවා, පහස සොයමින් ඉන්නවා, ධර්මයෝ සොයමින් ඉන්නවා. හිතේ අපේක්ෂාවන් මේවා. සිත නිතරම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සොයාගෙන යන්නේ. ඒ සිත සොයන ඒ අරමුණු බාහිරය තුලින් ලැබෙන දේවල්. එහෙනම් දැන් අපි හඳුනා ගන්න ඕන සිත කෙලෙසෙන, සිත කිලුටු කරන, සිතේ වැඩිම වළක්වන යමක් ඇත්නම් ඒ දේ බහුල කොට පහළ වෙන්නේ, ලැබෙන්නේ හිතට බාහිරයෙන්. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හැටියට. දැන් ඔබට ඔබේ සිත වඩන්න, දියුණු කරන්න අවශ්‍ය නම් මෙන්න මේ සිතට මේ අරමුණු ලැබෙන්නේ සලස්සලා ආයතන ద్వාර දොරටු වලින්. සිතේ දියුණුවක් අපේක්ෂා කළොත් ඒක කවදාවත්ම ඉෂ්ට වෙන එකක් නෙවෙයි. එනිසා ඔබ හිතේ අභිවෘද්ධියක්, දියුණුවක් අපේක්ෂා කරනවා නම් අපි දැනගත යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් හිත වඩනවා කියනකොට අලුතෙන් හිතට කෙලෙස් ඇති නොවෙන්න වග බලා ගන්නත් ඕන. ඒ රැකවරණයේ සලසගෙනයි ඇතුළත තියෙන කෙලෙස් ගති ඉවත් කරන්න වෙන්නේ. අපි උදාහරණයක් කිව්වොත් ලිඳක් තියෙනවා. ලිඳට ගලාගෙන එන දියපහරවල් පහක් තියෙනවා. දැන් ඒ කාණු පහකින් වතුර ගලාගෙන එනවා. එහෙම වතුර ගලාගෙන එන්න මාවත් පහක් තිබියදී කවුරු හරි ලිඳ හිඳින්න, ලිඳ ඉහින්න උත්සාහ කළොත් ඔහුගේ ව්‍යායාමය සාර්ථක වේවිද? එක බාල්දියක් අයින් කරනකොට ඒ වගේ දෙකක් ලිඳට එකතු වෙනවා නම් ඉහින්න පුළුවන්. කවදාවත් මේක හිස් කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඔය ඇත්ත තුඟාක් දෙනෙක් භාවනා කරනවා. හරියට ලිඳට වතුර ගලාගෙන එන්න කාණු හොඳට සුද්ධ කරලා ඉඳ හදලා ලිඳ ඉහිනවා වගේ. හැමදාම ඉහිනවා. හැබැයි හිස් වෙච්ච දවසක් නැහැ. කෙලස් ගැටි අඩු වෙච්ච දවසක් නැහැ. ඒ ඒ ඔබත් භාවනා කළාට කෙලෙස් ඉවත් කරන්න, හිත පිරිසිදු කරන්න, හිත කෙලෙසන කිලුටු කරන ධර්මයෝ සිතට ඇතුල් වෙන්න දොරටු පහක් ලෝකයට විවෘත කරලා. එහෙන් රූප, කණෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් පහස. මේ දොරටු පහෙන් අරමුණු ගලාගෙන යද්දී සිත සුද්ධ කරනවා, හිත වඩනවා කියන එක වෙන දෙයක් නම් නෙවෙයි, කරන්න පුළුවන් දෙයක්ත් නෙවෙයි. එනිසා ඔබ ඔබේ හිතේ දියුණුවක්, අභිවෘද්ධියක්, වැඩිමක් අපේක්ෂා කරනවා නම් පළමු කොටම අන්න ඒ හිත කෙලසන්නට හේතු වෙන අරමුණු ගලාගෙන එන ඒ බාහිරය පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕන. හුඟක් දෙනෙක් හිත වඩන්න හදන්නේ එක තැනක වාඩි වෙලා S2 පියාගෙන ඉන්න ඉරියව්වෙන්මයි. එහෙම කරන්න බෑ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ භාවනාව මේ වඩන වැඩපිළිවෙල සමස්ත ක්‍රියාමාර්ගයක් හැටියට අපි හඳුනාගත යුතු වැඩපිළිවෙලක්. අන්න එතනදී ඔබට සිද්ධ වෙනවා මගේ සිත මොනවෙන්ද කෙලෙසෙන්නේ. මම ඉවත් කරලා මගේ සිතෙන් දුරු කරලා බැහැර කරලා හිත නාස් කරගන්න හදන, සිතෙන් ඉවත් කරන්න හදන කෙලෙස් ගති, ලෝභ ද්වේෂ ආදී කෙලෙස් ගති උපදින්නේ කොහෙන්ද, කොතනින්ද, මොනවෙන්ද එන්නේ කියන අවධානය විමසීම යොමු කළොත් ඔන්න ඔබට තේරෙනවා කවුරුවත් කියන දෙයක් නිසා විශ්වාස කළ යුතුනේ ඔබට දැනෙන ප්‍රත්‍යක්ෂතාවයක් වෙනවා. මේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, මේ අරමුණු ලැබෙන තාක්කල් හිත කෙලෙසෙනවා, කිලුටු වෙනවා කියලා. එතකොට ලෝකයේ තියෙන හැම රූපයක්ම, හැම ශබ්දයක්ම, හැම ගන්ධයක්ම, හැම රසයක්ම, හැම පහසක්ම සිත කෙලසනවාද? එහෙමත් හොයලා බැලුවොත් සිත කෙලසන, කිලුටු කරන රූප, ශබ්ද, ගන්ධ, රස, පහසකුත් තියෙනවා. සිත කෙලසන්නේ නැති, කිලුටු කරන්නේ නැති අරමුණුත් ලෝකේ තියෙනවා. එනිසා ඔන්න අපි හඳුන ගන්න ඕන තම තමන්ට විශේෂ වෙනවා මගේ සිත කෙලෙසෙන රූප මොනවද, මොන වගේ රූප ඇහැට ගැටුනොත්ද මගේ හිත කෙලෙසෙන්නේ, ලෝභයෙන්, ද්වේෂයෙන් දූෂිත වෙන්නේ, මොන වගේ ශබ්ද, මොන වගේ ගන්ධ, මොන වගේ රස, මොන වගේ පහසක් ලැබුණොත්ද මගේ හිත ලෝභයෙන්, ද්වේෂයෙන් දූෂිත වෙන්නේ. දැන් මේ ටික ඔබ ඔබ තුලින් හඳුනගන්නේ නැතුව ගුරුවරයෙකුට බෑ ඒ දේ කරන්න. ඔබ හඳුනගන්න ඕන මෙන්න මේ අරමුණු ලැබෙනකොට මගේ හිතට ලැබෙන ඵලය, ප්‍රතිඵලය මෙන්න මේකයි. ඒක හිත කරද, හිත කරද කියලා හඳුනා ගැනීමේ හැකියාව ඔබ සතු වෙන්නට ඕන. දැන් ඔබට තේරෙනවා නම් භාවනාව පටන් ගන්න තියෙන්නේ උතනේ. හිත වඩන වැඩපිළිවෙල පටන් ගන්න තියෙන එතනින්. එහෙනම් මේ රූප ලැබෙන්න, දකින්න තියනකම්, මේ ගඳ සුවඳ රස පහස ලැබෙන්න තියනකම් හිතේ වැඩිවීමක් නම් වෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තුවක් තියන්න බෑ. ඒ නිසා මම මෙන්න මේ හිත කෙලෙසෙන අරමුණු වලින් නිදහස් වෙන්න ඕන, වෙන් වෙන්න ඕන, මිදෙන්න ඕන, පුළුවන් තරම් දුරස් වෙලා ඉන්න ඕන කියලා අනර පරිවජ්ජන පහතබ්බා සබ්බාසව සූත්‍රයේදී දුරුකල යුතු තෙන් හැටියට, බැහැර කල යුතු තෙන් හැටියට දේශනා වුණේ මෙන්න මේ වගේ තෙන්. එතකොට ඔබට තීරණය කරගන්න වෙනවා යම් යම් පුද්ගලයෝ හඳුනගන්න වෙනවා. මෙන්න මේ පුද්ගල ඇසුරට ගියොත්, මෙයත් එක්ක කතාවට ගියොත්, මෙයත් එක්ක ඇසුරට ගියොත් මගේ හිත කෙලෙසෙනවා, කිලුටු වෙනවා කියලා දැනෙනවා නම් ඔබට සිද්ධ වෙනවා ඒ පුද්ගල ආශ්‍රයෙන් වෙන් වෙන්න. හැම අසුරකින්ම නෙමෙයි. යම් ඇසුරකින්ද මගේ සිත ලෝභයෙන් ද්වේෂයෙන් දූෂිත වෙන්නේ ඒ ඇසුරෙන් වෙන් වෙන්න ඕනේ. ඒ අය පරිවර්ජන දුරු කරන්න වෙනවා. යම් යම් තැන්වලට ගියාම සමහර තැන්වලදී ඒ අපට හමු වෙන අරමුණු වලින් අපේ හිත දූෂිත වෙනවා, කිලිටි වෙනවා. ඔන්න ඔබ හඳුනා ගන්න ඕන මෙන්න මේ වෙලාවල් වල මෙන්න මේ තැන්වලට ගියොත් ඒ විෂම භාග අරමුණු වලින් මගේ හිත කෙලෙසෙනවා වෙනවා. දැන් පරිවර්ජන හිත රකින්න නම් හිත වඩන්න නම් මේ තැන්වලට ගිහිල්ලා හිත දියුණු කරගන්න පුළුවන් කියලා හිතුවොත් ඒක වැරදි. එහෙනම් හිත වඩන වැඩපිළිවෙලේම පළවෙනි ආරම්භය වෙන්නේ භාවනාව නෙමෙයි. මේ දුරු කළ යුතු තැන්, වෙන් විය යුතු තැන් හඳුනාගන්න එක. එහෙනම් මෙන්න මේ තැනට ගියොත් මගේ හිත කෙලසෙන මේ තැන් නොයා යුතු තැන්. මේ අයගේ ඇසුරට ගියොත් මගේ හිත කෙලසෙනවා මේ අය ඇසුරු නොකළ යුතු, පරිවර්ජනය කළ යුතු තැන්. මෙන්න මේ මාතෘකා තියෙනවා. දේශපාලනයේ වෙන්න පුළුවන්, රටේ පාලකයෝ පිළිබඳව වෙන්න පුළුවන්, මැති ඇමතුවරු පිළිබඳව වෙන්න පුළුවන්, නොයෙක් නොයෙක් දේ පිළිබඳව වෙන්න පුළුවන්. මේවා ගැන කතා කරන්න ගියොත් මා තුල උපදින්නේ මොනවද? මගේ සිත ලෝභයෙන් ද්වේෂයෙන් දූෂිත වෙනව නේද? අන්න ඔබට යමක් හඳුනා ගන්න පුළුවන් නම් මේ මාතෘකාවට බැස්සොත් අවසන් වෙන්නේ ද්වේෂයෙන්, අවසන් වෙන්නේ රාගයෙන්. එහෙනම් ඔන්න මට පරිවර්ජන බැහැර කළ යුතු පැත්තක් තියෙනවා. සමහර වෙලාවට පුවත්පත් වෙන්න පුළුවන්, ගුවන් විදුලිය වෙන්න පුළුවන්, රූපවාහිනිය වෙන්න පුළුවන්. ඒක බලනකොට, අහනකොට, කියවනකොට මොකද්ද මා තුල උපදින්නේ? ගුණධම් සිතුවිලි යහපත් දේ මගේ හිතට එකතු වෙනවද? අදහම අධර්මයේ මගේ ජීවිතයට හිතට එකතු වෙනවද? ලෝභයෙන් ද්වේෂයෙන් දූෂිත වෙනවද? හඳුනගන්න. හඳුනගත්තාම ඔබට තේරෙනවා නම් මේකෙන් මට වෙන්නේ අනර්ථයක් කියලා. එතන අත්හරින්න නැතුව, එතන පරිවර්ජනය කරන්න නැතුව ඒ දොරටුව විවෘත කරගෙන ඔබ හිත වඩන්න හදන්න එපා. ඒක මිත්‍යාවක්, ඒක බොරුවක්. අන්න ඒ දොරටු ටික වහ ගන්න ඕන. ඒක කැමති වෙන්න පුළුවන්, ඉතාමත්ම ප්‍රිය දේ වෙන්න පුළුවන්, ජීවිතේට හුරු වෙච්ච දේ වෙන්න පුළුවන්. නමුත් ඔබේ හිතේ වැඩිමක්, නුවණේ වැඩිමක්, මේ සසරෙන් මිදීමක් අපේක්ෂා කරනවා නම් ඒ බඳු තෙන් පරිවර්ජණය කරන්න ඕන. ඊළඟට ඒ බඳු තෙන්වල බොහොම සිහිනුවණෙන් කටයුතු කරන්න ඕන. සමහර වෙලාවට පන්සල විහාරයේ වෙන්න පුළුවන්, මහසෑයේ ශ්‍රී මහ බෝධිය වෙන්න පුළුවන්. ඒ තැන්වලට යනකොට වුණත්, අර හොඳයි කියලා නම් වෙච්ච තැන්, නම් කළ තැන්වලට වුණත් යන්නේ ටිකක් හිතලා මතලා කල්පනා කළා මේ වෙලාව යන්න සුදුසුද, මේ වෙලාවේ ගියොත් මගේ හිතට මොකද වෙන්නේ. අන්න දැන් වගකීමක් හිතට අරගෙන තියෙන ඕන. මම රකින්න දෙයක් තියෙනවා මට. දැන් ප්‍රවේශමෙන් රැකගත යුතු තැනක් තියෙනවා. ඒ රකින්න හදන දෙයට අනතුරක් වේද මෙතනට ගියොත්? දැන් මේ වෙලාවේ මහපිරිස් ගැවසෙන වෙලාව. මහපිරිස් ගැවසෙනවා කියලා කියන්නේ විෂම භාග අරමුණු වලින් පිරුණු වෙලාව. මේ වෙලාවේ ගියොත් හොඳ තැනදී වුණත් නරක දේ අරමුණු වෙලා මගේ හිත කෙලෙසෙන්න පුළුවන්. ඒ නිසා මම මේ වෙලාවේ එතනට නොයා යුතුයි. ඒ විෂම භාග අරමුණු අඩු වෙන අවම වෙලාවක් බලලයි මම ඒ තැනට යන්න ඕන. අනසී නුවණින් කල්පනා කරලා ඒ තැන්, ඒ පුද්ගලයෝ, ඒ මාතෘකා, විවිධ දේ තමන්ගේ ආයතනයන් හරහා සිත කෙලෙසීමට එන එබඳු පංචවිධ අරමුණු හොඳින් හඳුනගෙන එබඳු තෙන් පරිවර්ජනය කළ යුතු බැහැර කළ යුතු නම් අපේ වැඩපිළිවෙලේ පළවෙනි අංකය වෙනවා පරිවර්ජන බැහැර කළ යුතු දේ බැහැර කරන්න ඕන. බැහැර කළ යුතු අය බැහැර කරන්න ඕන. බැහැර කළ යුතු තෙන් බැහැර කරන්න ඕන. මේ සියල්ලක් හොඳින් ක්‍රියාත්මක නම් අන්න දැන් අර ලිඳට ගලාගෙන එන කාණු ටික වහලා වෙන පැත්තකින් ගලාගෙන යන්න ඉඩ සැලැස්සුවා. දැන් ලිඳට වතුර කාණු වලින් අලුතෙන් වතුර ගලාගෙන එන්නේ නේ. දැන් ලිඳ හින්න ගත්තොත් මොකද වෙන්නේ? පිටතින් වතුර ගලාගෙන එීම වැළැක්වුවා. දැන් පුළුවන් බාල්දියෙන් බාල්දිය ඇද ඇද වතුර විසිකලොත් දැන් ටික ටික ලිඳ හිඳෙන්න ඕන. ලිඳ හිස්සෙන්න ඕන. හිස්කරන එක අමාරු නේ. දැන් ඇතුලෙන් උල්පත් ක්‍රියාත්මක වෙනවා හිස් වෙන්න වෙන්න. ලිඳ පිරීලා තියෙනකොට උල්පත් නිෂ්ක්‍රීය වෙලා අක්‍රීය වෙලා. හැබැයි වතුර අයින් කරන කොටයි උල්පත් නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඒ වගේ මේ දොරටු පහ වහගෙන පාලනයක් කරගෙන මේ හිතේ කෙලෙස් ගති ඉවත් කරලා හිත සුද්ධ කරන්න හිත වඩන්න පටන් ගත්ත හැටිය වෙනදට වඩා වේගයෙන් කෙලෙස් ගති අවදි වෙන්න පුළුවන් ඉඩක් තියෙනවා. අර ලිඳක උල්පත් ක්‍රියාත්මක වෙනවා වගේ. එනිසා එතනදී අපි වීරයෙන් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. දැන් ඉතින් පංචවිධ අරමුණු බැහැර කරලා තමන්ගේ හිතට කෙලෙසෙන කෙලසීම ඇති කරන සීමාව හඳුනගෙන ඒ සීමාව තුළ බාහිරය දුරු කළ යුතු තැන් දුරු කරගෙන දැන් මේ වැඩපිළිවෙල පටන් ගත්තත් තවත් තැනක් තියෙනවා. අපි කොච්චර පරිවර්ජනය කළත් බැහැර කළත් මේ ලෝකයේ තුල ගැවසෙනකොට සැරිසරනකොට නොඑක් නොඑක් විසම අරමුණු අපේ හිතට ඇතුළු වෙන්න පුළුවන්. දැන් අද මේ පුරපස්සලොස්සක් පොහේ දවසේ මේ ඇත්ත පන්සලට ආවේ විසම භාග අරමුණු තැනක් නැති තැනක් අඩු තැනක් හොයාගෙන. ගෙදරට වඩා ඒ විසම භාග අරමුණු අඩුයි. හැබැයි අඩුයි කියලා මේ ආපු තැනත් විසම භාග අරමුණු නැතුව නෙමෙයි. කැලේකට වනාන්තරයකට ගියත් එතනදිත් හිත කෙලසන කිලුටු කරන අරමුණු නැතුව නෙවෙයි. අන්න අපි බාහිරයෙන් කොච්චර පරිවර්ජනය කරලා දුරු කරලා බැහැර කරලා ඒවෙන් වෙන් වෙන්න උත්සාහ කළත් ඒ සියල්ලෙන් මිදිලා යන්න තැනක් නෑ. අරණ්‍යයකට රුක්මුලකට ශූන්‍යාගාරයකට ගියත් ඒ තැන්වලදී හිත කෙලසෙන කිලුටු කරන අරමුණු ලැබෙන්න පුළුවන්. අන්න එතකොට මොකද කරන්න ඕන? බාහිරයේ අතහැරියා වගේ ආධ්‍යාත්මික ආයතන ගැනත් එතනදි විමසිලිමත් වෙන්නට ඕන. එතනදි තමන්ගේ ආයතන ටික පිළිබඳව නුවණින් කල්පනා කරන්න ඕන. එහෙම වෙනකොට මේ අරමුණ ලැබුණේ, මේ හිත කෙලසන අරමුණ ලැබුණේ මේ ඇහැ නිසානේ, මේ කෙලසන අරමුණ ලැබුණේ කන නිසානේ, නාසය නිසානේ, දිව නිසානේ, කය නිසානේ කියලා මේ ආයතන පිළිබඳව කලකිරීම පිණිස ආයතන පිළිබඳව ටිකක් නුවණින් බලන්න වෙනවා. මෙන්න මේ ආයතන මට හිතකරව පවතිනවද අහිතකරව පවතිනවද? මේ ආයතන මගේ හිත වඩන්න උදව් කරනවද? සිත කෙලසන්න උදව් කරනවද? නුවණින් කල්පනා කරලා බැලුවොත් වැඩියෙන් කරන්නේ මේ ආයතන සිතේ කෙලසීම පිණිස දායක වෙන එක. එහෙනම් මම බලාපොරොත්තු වෙන්නේ සියලු දුකින් මිදිලා සාර විමුක්තියක් නම් ඒ සැපේට බාධා කරන මාරය වදකයා ළඟමයි ඉන්නේ. රූපේකෝ රාද මාරෝ බුදුහාමුදුරු මේහේ කනනාසය දිවකය සහිත මේ කය මාරයෙක් කොට දේශනා කළ රාද සංයුත්තේදී. එහෙනම් තමන් බලාපොරොත්තු වන නිවනට විමුක්තියට යන්න නොදී යමක් නම් බාධා වෙන්නේ ඒ මාරයට අයිති දෙයක් වෙනවා. එහෙනම් දැන් එහෙ කියලා කියන්නේ මාරයේ වදකේ සතුරෙක් කොට සලකන්න වෙනවා. තමන්ගේ එහෙ එසේ සලකමින් ඇස මට හිතකරව පවතිනාට වඩා අහිතකරව පවතිනවා කියලා දැනගෙන අන්න ඇසේ සංවර භාවයේ පිණිස කනේ නාසයේ දිවේ කයේ මනසේ සංවර භාවයේ පිණිස පරිස්සම් කරගෙන ප්‍රවේශමෙන් ඇසුරු කළ යුතු තැන් හැටියට හඳුනාගෙන කටයුතු කරන්න සිද්ධ වෙනවා. සංවරාපහතබ්බා සංවර කරගත යුතු වෙනවා. එතන සංවර කරගන්නේ නැතුව දැන් මේ වගේ තැනකට ආවා, දැන් විවේක ස්ථානයකට ආවා, හැබැයි දැනුත් මෙතනත් ඉඳගෙන වටපිටාව බලබල කවුද ඇවිල්ලා ඉන්නේ, කොහේ අයද ඉන්නේ, කොහොම අයද ඉන්නේ කියලා එහේ කරකවකව බලනවා නම් ඔය අතර විසම භාග අරමුණු කාගේ ඇති කරවන දේශයේ ඇති කරන අරමුණු පේන්න පුළුවන්. බොහොම හිතකර භාවයෙන් පේන්න යන බලන්නකො අරය ඇඳගෙන ඇවිල්ලා තියෙන එක මේ පන්සලකට එන්න වටින ඇඳුමක් දැඳලා තියෙන්නේ. අන්න එහේ පෙන්නලා දෙනවා. ඊළඟට හිතේ උපදිනවා ද්වේෂය. ඉතින් මේ විදිහෙන් රාග ද්වේෂ උපදින්න පුළුවන් මේ තැන්වලදී උනත්. දැන් මෙතනදී මගේ එහෙ කියන්නේ මොකද්ද? මට සතුරෙක් වදකේ මාරයේ මගේ හිත කෙලසන අරමුණු අරගෙන එන දොරටුවක් කියලා දැනගෙන මේ පිරිස මැද්දේ උනත් මගේ එහෙ සංවර කරගත්තෝ මට කෙලෙසෙන අරමුණු හිතට ඇතුළු වේවිද? කනනාසය දිවකය මම සංවර කරගත්තොත් මගේ හිත කෙලෙසෙන අරමුණු වලට ඇතුළු වෙන්න විදිහක් නැහැ. ඒ නිසා බාහිරයේ වැළැක්වීමෙන් විතරක්ම කරන්න බෑ, ඉතුරු ටික සංවරයෙන් කරන්න ඕන. බාහිරයේ වළක්වන්න නැතුව සංවරයෙන් පමණක් මේ ටික රකින්නත් බෑ. බාහිරයේ විෂම භාග අරමුණු අඩු අවම තැන්වලට යමින් ඒ තැන්වලදීත් මුණගැහෙන්න පුළුවන් අරමුණු වලින් මිදී සිටින්නට ඇස සුරක්ෂිත කරගත යුතුයි. කන නාසය දිව කය මනස සුරක්ෂිත කරගත යුතුයි. අපි ඉගෙනගෙන තියෙන ඕන කොහොමද සංවරයෙන් යුක්ත වන්නේ, එහ සංවර කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ සංවරය පිළිබඳව. තුවාල තියෙන මුළු ශරීරයේම ගෙඩි වන පිළිකා වලින් යුක්ත කෙනෙක් වන දහනකට කටු ලැහැබකට ඇතුල් වෙන්න ගියොත් ඔහු දන්නවා කටු අත්තක් නෙමෙයි, නිකං අත්තක් ඇඟේ පැටලුණත් තද වේදනාවක් එනවා. එනිසා ඔහු කටුලැහැබට ගිහිල්ලා යන්නම අවශ්‍ය වුණොත් ගිහිල්ලා එයා අඩියක් පියවරට තියන්නේ උඩ බලනවා හිසේ පැටලෙයිද, බිම බලනවා කකුලට පැගෙයිද, හාත්පස බලනවා එංගි වදීද කටුවතු. සියල්ල බලලා හොඳින් වටපිට බලලයි පියවරක් ඉදිරියට තියන්නේ. අන්න ඒ වගේ කටුල හැබකට ගිය කුෂ්ඨ රෝගියෙකු කෙසේ විමසිලිමත් වන්නේද ඉදිරියට යාමේදී? අපටද බුදුරජාණන් වහන්සේ ඉගැන්වේ මෙන්න මේ ආයතන හය අර කුෂ්ඨ රෝගියෙක් වගේ. ඒ කුෂ්ඨ රෝගියාගේ ඒ කුෂ්ඨවල පැටලෙන ගෙඩිවන පිළිකාවල පැටලෙන කටුවතු වගේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මෙන්න මේ අරමුණු අවම වනසේ නොගැටෙනසේ මේ ආයතන පවත්වන ක්‍රමය අපි හඳුනාගෙන ඉගෙනගෙන ඒ දොරටුවත් වහගෙනයි අර ආධ්‍යාත්මයෙන් හිත වඩන වැඩපිළිවෙලට යන්න ඕන. දැන් අපි පරිවර්ජණය කළ යුතු තැන් හඳුනන්නේ නැතුව පරිවර්ජණය කරන්නෙත් නැතුව සංවර කරගත යුතු තැන් සංවර කරගන්නේ නැතුව ඒ තැන් දන්නෙත් නැතුව සිත වඩන්න විතරක් උත්සාහ කළොත් ඒ කාර්ය කවදාවත්ම ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිත වඩන ගමනේදී වැඩපිළිවෙලේදී අපි හිත ඇතුලේ තියෙන කෙලෙස් ආශ්‍රව ඉවත් කරන්න ඉස්සෙල්ලා මේ එළියෙන් අලුතෙන් ඇතුළට එකතු වෙන කෙලෙස් ගති කිලුටු ගති වලක්වන වැඩපිළිවෙලක් අප සතු වෙන්නට ඕන. අනු බුදුරජාණන් වහන්සේ අර ලෝකේ කලින් නොතිබුණු තදංග වික්ඛම්බන පිළිබඳවත් උන්වහන්සේ සමුච්ඡේද ප්‍රහාණය අරමුණු කොටගෙන ලෝකේ පෙර නොතිබුණු ඉගෙන්වීමක් ඒ පිළිබඳව සිද්ධ කළා. ඒ නිසා අපි පළමු කොට දුරු කළ යුතු තැන් බැහැර කළ යුතු තැන් හඳුන ගන්න, ඊළඟට සියල්ලෙන් මිදිලා වෙන් වෙලා ඉන්න තැනක් ලෝකේ නෑ, කොතනට ගියත් මේ අරමුණු ලැබෙනවා. ඒ ලැබෙන අරමුණු ඉදිරියේ හිත කෙලෙසෙන්නේ කිලුටු වෙන්නේ නැතුව මම මගේ බාහිර ආයතන ටික සුරක්ෂිත කරගෙන හිතට උපකාර පිණිස පවත්වන්නේ කොහොමද කියලා දැන ඉගෙන ගන්න. අන්න ඊට පස්සේ පුළුවන්කම තියෙනවා සිත ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් ගති ඉවත් කරන්න පටන් ගන්න, අයින් කරන්න පටන් ගන්න පුළුවන්කම තියෙනවා. අර ළිඳ ඉහලා දානවා වගේ හිස් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි දන්නවා එතනත් පුංචි ගැටලුවක් තියෙනවා. ළිඳ ඉහින්න පුළුවන් වේගවත් වෙලා, හැබැයි වතුර පිරීම නතර කරන්න බෑ. බාහිරයෙන් එන වතුර නතර කළත් උල්පත් වලින් එන වතුර නවත්තන්න බෑ. ඉහිමේ ක්‍රියාව බලවත් නම් ළිඳ හිස්ව පවත්වන්න පුළුවන්. හැබැයි ක්‍රියාව නතර කළ ගමන් නැවත වතාවක් ළිඳ පිරෙන්න ගන්නවා. ඔන්න ඔය වික්ඛම්බන කියලා කියන්නේ තදංග වික්ඛම්බන කියලා කියන්නේ ළිඳක් ඉහිනවා වගේ. සමුච්ඡේද කියලා කියනකොට අන්න අර උල්පත් හිඳ දමනවා, උල්පත් වියලා දමනවා. දැන් උල්පත් ටික නතර වුණොත්, උල්පත් වල ක්‍රියාකාරීත්වය හිස් කළොත් නතර කළොත් දැන් ළිඳ පිරෙන්නේ නැහැ. දැන් ඉහින්න ඕනේ නැහැ, නතර කරලා ඉන්න පුළුවන්. හැබැයි උල්පත් ක්‍රියාත්මක වෙද්දී ළිඳ ඉහිමේ ක්‍රියාව නතර කරලා ඉන්න බෑ. දිගටම ඉස්සොත් හිස්වතියේ. ක්‍රියාව නතර කරන්න නම් කත කිච්ච ක්‍රියාව අවසන් කළා. කතං කරණීයං නාපරං විත්තත් ආයත. මට වෙන කටයුත්තක් නැහැ, දැන් සීලු කටයුතු නිමා කළා කියන තැනකින් අවසන් වෙන්න ඕනනේ. ඒ තැනින් අවසන් වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ උල්පත් අක්‍රිය කරන ක්‍රමයක් අපිට හොයාගන්න පුළුවන් වුණොත්. සත් ධර්මය කියලා කියන්නේ අන්න ඒ බඳු තැනකට. ඒ නිසා අපි අද දවසේ ඉගෙන ගත්තා මේ හිත වඩන වැඩපිළිවෙලේ නුවණ වඩන වැඩපිළිවෙලේ ආරම්භය කොතනද කියලා එතන හඳුනාගෙන එහි ක්‍රියාත්මක වෙන්න බලන්න ඉතිරිය අපි වෙන දවසක හදගෙන ඒ ටික කොහොමද කටයුතු කරන්න කියලා අපි ප්‍රායෝගිකව මේ ජීවිතය තුළ හැදෑරීම් කරලා මේ ජීවිතය තුළම මේ ගෞතම බුදු සසුනේදීම මේ සසර දුක් ගෙවා ගන්නට මේ සද්ධර්මෝපදේශයන්ද අපට බොහෝ උපකාර වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද දවසේ ලොවට මේ උතුම් සද්ධර්ම දාණය බෙදා හදා දෙමින් දායකත්වයේ දරමින් මේ පින්කමේ කටයුතු කළ එජානක පොන්සේකා දසන්ත පොන්සේකා ඒ දූදරු පිරිස විශේෂයෙන් තමන්ගේ ආදරණීය මේනියන් වහන්සේ පියාණන් වහන්සේ කුසුමා පොන්සේකා මේනියන් පවුලිස් පොන්සේකා ආදරණීය පියතුමන් සිහිපත් කරගෙනයි මේ ධර්ම දානය සිද්ධ කළේ. ඉතින් මේ පින්කමේ උදාරඵල ඒ මව්පිය දෙපළ ඇතුළු කුල පරම්පරාගත ඥාතීන්ටයි සිහින්ටත් පින්කමති දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටමත් උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිස නිවන් ලබනාතුරු දෙලව සාන්තිය රැකවරණය පිණිස ඒ නිවනට මඟ කියා දෙන සත්පුරුෂයසුර සද්ධර්ම ශ්‍රවණය පිණිසම මේ පින අපි හැම දෙනාටම හේතු වාසනා පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මතු බුදු වන ආර්ය මෛත්‍රී නාත මිත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේසාක්‍ය මහේසාක්‍ය සාසන මාමක උපකාරක පින් කැමති දෙවියන්ටත් මේ පින් අයිති වේවා. දිව ඉසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවණින්ම සැනසේවායි සාදු කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම ඒ පවුලිස් පොන්සේකා දයාබර පියතුමන් කුසුමා පොන්සේකා දයාබර මෑණියන් ඒ උතුරු කළුතර පදිංචිව සිට මිය පරලෝගිය ඒ ආදරණීය මව්පිය දෙපළ ඇතුළු අප හැම දෙනා නමින් නැසී මිය පරලෝගිය කුල පරම්පරාගත ඥාතිවරු මේ පින්ගෙන සතුටවත් වේවා සුවපත් වේවා දුක්පිරි සසර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වා සාදු කියලා පුණ්‍යාමි. අද දවසේ දායකත්වයේ දරණ ජනක පොන්සේකා මහත්මාණන්ට දසන්ත පොන්සේකා මහත්මාණන් ඇතුළු ඒ පවුලේ දූදරු මුණුපුරු මිනිපිරි පවුල්වල සෑම සියලු දෙනාටත් ඔබ අප හැම දෙනාටමත් මේ ආයතනයේ ගරු කටයුතු කුසල ධම්මස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයටත් සියලු සතුන්ටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන් ඥානුභාවයෙන් ආශිර්වාදයෙන් හැම සැපතක් ශාන්තියක් සහනයක් සැනසිල්ලක්ම ළඟා වේවා. අපල උපද්රව කරදර බාධක කාය චිත්ත පීඩාවන් මගහැරේවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත ශාන්තියේ සහනයේ සැනසිල්ල උදා වේවා. ජීවිතයේ සියලු ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂා ඉෂ්ට සිද්ධ වේවා. සසර ගමනේ සරණාතුරු නරකාදී දුකති බයකට සහ විපාසාදී දුකකට නොපැමිණ දුරු ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් දහම් මගට කුසල් මගට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන උතුම් නිවන් සුවයම කල් නොයවාම අපි හැම දෙනාටම ලැබේවා. සරසේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තියායුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතු.
ධර්මදේශනා පැවතු දේශකයානෝ පිළියන්දල වැවල Siri සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න නාහිමිපාණන් වහන්සේ.